ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
In vitro fertilization, එහෙම නැතිනම් මේ IVF කියලා කෙටියෙන් හඳුන්වන තාක්ෂණය දරුවන් අපේක්ෂාවෙන් ඉන්න බොහෝ දෙනෙක් ඉතාම හොඳින් දන්න තාක්ෂණයක් වෙලා තියෙනවා. මද ස්වභාවයේ හෝ ස්වභාවිකව දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව අඩු අයට මේ තාක්ෂණය හරහා කෘත්‍රිම සංසේචන ක්‍රියාවලියකින් දරුවන් පිළිසිඳ ගැනීමට වැඩි අවස්ථාවක් උදා කරනවා. තනි පුද්ගලයෙකුට හෝ සමලිංගික යුවලකට දරුවකු හදාවඩා ගන්නත් මේ ක්‍රමය භාවිතා වෙනවා අපි දැකලා තියෙනවා. කොහොමනත් ඕස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත මේ IVF ක්‍රමවේදය නියාමනය කරලා තියෙන්නේ වෙනස් විදිවලට. ඉතින් මේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් විදිහටත් ඔබට හිතෙන්න පුළුවන්. එනිසා මේ IVF ක්‍රමවේදයට යොමු වෙන්න ඔබ හිතනවා නම් ඒ ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කිහිපයක් මේ ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. IVF ක්‍රමවේද හරහා බිහි වුණ ලොව පළමු දරුවා 1978 දී එක්සත් රාජධානීදී උපත ලබා තිබෙනවා. මෙය වෛද්‍ය ශාස්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් ලෙස සැලකෙනවා. අද වන විට ඉන් විට්‍රෝ ෆර්ටිලයිසේෂන්, එහෙම නැතිනම් මේ IVF කියලා හඳුන්වන කෘත්‍රිම සංසේචන ක්‍රමවේදය ලෝපුරා බහුලවම භාවිතා වන ක්‍රමවේදයක් වෙලා තියෙනවා. IVF ක්‍රමවේදය බහුලවම භාවිතා කරන රටවල් අතර ඕස්ට්‍රේලියාවත් සිටිනවා කියලා වාර්තා වෙනවා. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝජිනා චේම්බර්ස් ඇන්සාඩ් ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්තයේ මේ කෘත්‍රිම සංසේචන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වන දත්ත ගබඩාවක අධීක්ෂණ කටයුතු සිදු කරනවා. මේ තොරතුරු ගබඩාව හරහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා සිදු කරනු ලබන සෑම IVF චක්‍රයක්ම නිරීක්ෂණය කරන බව මහාචාර්ය ජෝචිනා පවසනවා. yourivfsuccess.com.au කියන වෙබ්බඩවියෙන් ඔස්ට්‍රේලියාවේ IVF ක්‍රමවේදයේ භාවිතාව ගැන ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් කියලා මහාචාර්ය ජෝජිනා පවසනවා.
So we get 100% of cycles reported to us because otherwise they would not be in accordance with their code of practice and their licensing agreement. So we have a very rich amount of data to produce statistics on, to undertake research, to inform the public, and to populate the yourivfsuccess.com.au website, which is a website for people to find out about IVF treatment in Australia.
රජයේ සහ ස්වාධීන ආයතනවල මූල්‍යමය දායකත්වයෙන් මේ වෙබ්බඩවිය හරහා තොරතුරු ලබා දීම සිදු කරනවා. මේ වෙබ්බඩවියෙන් තවත් විශාල වාසි රැසක් ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ වයස, සහකරුවාගේ වයස, මින් පෙර IVF තාක්ෂණය භාවිතාවේ සාර්ථකත්වය වගේ තොරතුරු ඇතුළත් කරලා IVF තාක්ෂණයෙන් දරුවකු පිළිසිඳ ගැනීමට තමන්ට ඇති හැකියාව ගැන දළ අදහසක් ලබාගන්න මේ වෙබ්බඩවියෙන් ඔබට පුළුවන්.
And that's an online calculator that allows people to enter information about themselves, such as their age, their partner's age, their diagnosis if they've got one, any previous history of IVF treatment that they've had, and then they can get a personalized individual estimate of their chance of having a baby through IVF.
මීට අමතරව ඔස්ට්‍රේලියාවේ තියෙන එක් එක් සායන මේ IVF ක්‍රමවේදය ලබා දීමේදී කොයිතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද කියලත් මේ වෙබ්බඩවියේ සඳහන් කරලා තියෙනවා. ආචාර්ය පෙට්‍රා වේල් ෆර්ටිලිටි සොසයිටි ඔෆ් ඕස්ට්‍රේලියා ඇන් නිව්සීලන්ඩ් ආයතනයේ සභාපතිනිය ලෙස කටයුතු කරනවා. මේ IVF ප්‍රතිකාර ලබා දීමේදී එක් එක් පුද්ගල තත්ත්වණුව අදාළ ප්‍රතිකාරය ලබා දීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම මේ ක්‍රමවේදයේ සාර්ථකත්වයට ඉතාම වැදගත් බව ඇය පවසනවා. මේ නිසා IVF වගේ සේවා ලබා දෙන සායන තමන්ගේ සේවා ලබා ගන්නා සේවා දායකින්ට තියෙන අනන්‍ය වූ අවශ්‍යතා අනුව මේ සේවා ලබා දීම සිදු කිරීම ඉතාම වැදගත් බව ආචාර්ය පෙට්‍රා වේල් පෙන්වා දෙනවා.
Patients can search by the name of the clinic or they can pop in their postcode and search for clinics that are near them. And then for each of those clinics, we provide success rates and compare those to the national average of all IVF cycles in Australia. So that gives patients a way of comparing IVF clinics that are near them before they visit a clinic.
මේ IVF ක්‍රමවේදය බොහෝ විට මිල අධික දෙයක් වෙන්න පුළුවන්. ඇතැම් අයට මෙඩිකයා ක්‍රමවේදය හරහා මේ සඳහා ලැබෙන දීමනා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මීට අමතරව ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සෞඛ්‍ය අංශ විසින් මේ සඳහා විවිධ ආධාර සහ දීමනා ලබා දෙනවා. කොහොමනත් මේ ක්‍රමවේදයට ඔබ යොමුවෙන්න හිතනවා නම් ඒ ගැන ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම ඉතාම වැදගත් වෙනවා. මද සරුභාවයට ප්‍රතිකාර කිරීමට ඇති එකම ක්‍රමවේදය IVF ක්‍රමය නොවන බව දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය සරුභාවය පිළිබඳව උපදේශන සේවා සපයන ආයතනයක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන සහකාර මහාචාර්ය ඇලෙක්ස් පොලියකොෆ් පවසනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තා සෞඛ්‍ය වෙනුවෙන්ම වෙන් කරලා තියෙන රෝයල් විමෙන්ස් හොස්පිටල් කියන මේ රෝහලේ IVF ක්‍රමවේදයට අමතරව කාන්තාවන්ගේ ඔසප් චක්‍රය තුළ නිසියාකාරව ඩිම්බ නිකුත් කිරීමට උපකාර කෙරෙන ඔවියුලේෂන් ඉන්ඩක්ෂන් ප්‍රතිකාර ක්‍රම සහ පුරුෂයින්ගේ ශුක්‍රාණු විශේෂ වෛද්‍ය ක්‍රමයක් මගින් ඍජුවම මවකේ ගර්භාෂය තුළ තැන්පත් කරන ප්‍රතිකාර ක්‍රම වැනි ප්‍රතිකාර ලබා දීමද සිදු කරන බව ඔහු පවසනවා.
And so there is a unit called the Public Fertility Service, which accepts referrals from GPs. And then patients come in and have all the investigations. And that is usually followed by treatment, whatever is required. For example, they provide ovulation induction, they provide intrauterine insemination and IVF service.
කොහොමුණත් මේ වගේ ක්‍රමවේදයකට යොමු වෙන්න කලින් ඔබේ පවුලේ වෛද්‍යවරයා විසින් මෙවැනි සායනයකට ඔබව නිර්දේශ කළ යුතු වෙනවා. ඉන් අනතුරුව අදාළ සායනය විසින් ඔබගේ වෛද්‍ය ඉතිහාසය නිරීක්ෂණය කරලා දරුවකු පිළිසිඳ ගැනීමේ ක්‍රියාවලියට ඔබට ඇති ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වෙනවා.
The second appointment is the most important appointment because then we look at all the results and try to work out what the problem might be. And then depending on what is identified, we would formulate a treatment plan. So, for example, someone may have an ultrasound and they didn't know, but they may have some sort of abnormality, like big fibroids or significant endometriosis. Then you have to decide whether to treat it surgically before doing IVF or to do IVF and see how it goes. It all depends what you find.
මේ IVF ක්‍රමවේදයට යොමු වීමේදී ඔබට විවිධ විශේෂඥයන්ගේ සහාය ලැබෙන බව ආචාර්ය පෙට්‍රා වේල් පවසනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරයා, හෙදිය, අදාළ පර්යේෂණ කටයුතු සිදු කරන රසායනාගාර පර්යේෂකවරයා මෙන්ම මානසික සෞඛ්‍ය උපදෙස් ලබා දෙන විශේෂඥයන්ද මේ IVF ක්‍රියාවලියට අයත් වන බව ආචාර්ය පෙට්‍රා වේල් පවසනවා.
Your fertility specialist, where the patient first interacts on their fertility journey and prescribes some sort of intervention. So a fertility nurse will help the patient understand the medication. The clinical embryologist will sit behind the scenes in the laboratory setting and the fertility counselor in terms of psychological support.
IVF වගේ ක්‍රියාවලියක් තුළදී දෙමාපියන් මුහුණ දෙන මානසික ගැටලුවලට උපකාර කරන්න මානසික සෞඛ්‍ය උපදෙස් ලබා දීම ඇතැම් ප්‍රාන්තවල අනිවාර්ය වෙනවා. මේ වගේ මනෝ වෛද්‍ය සේවා සඳහා වන ගාස්තු බොහෝ විට IVF ක්‍රියාවලිය සඳහා වන ගාස්තුවටම ඇතුළත් වෙනවා. IVF ක්‍රියාවලියට අවතීර්ණ වන දෙමාපියන් මුහුණ දෙන සංකීර්ණ ගැටලුවලට පිළිතුරු ලබා දෙන්න මේ හරහා අපේක්ෂා කරන බව සහකාර මහාචාර්ය ඇලෙක්ස් පොලියකොෆ් පවසනවා.
It's more counseling as to what happens if, for example, a couple creates embryos and then they split up. What happens to those embryos? What would you like to happen? These sort of things.
IVF ක්‍රමවේදයේ එක් චක්‍රයක් සඳහා විශාල මුදලක්, ශ්‍රමයක් සහ කාලයක් වැය වෙනවා. නමුත් මෙවැනි චක්‍රයක් කරහා දරුවකු පිළිසිඳ ගැනීම එකවරම සිදු නොවෙන්නත් පුළුවන්. මේ නිසා ඇතැම් විට IVF චක්‍ර කිහිපයක් මේ ක්‍රියාවලියට ඇතුළත් වෙන්න පුළුවන්. මේ නිසා IVF ක්‍රමවේදය සඳහා යොමු වෙන පිරිස් හොඳ මානසික මට්ටමක් පවත්වා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. මේ නිසා උපදේශන සේවා ලබා ගැනීම අනිවාර්ය නොවුනත් මීට අවශ්‍ය මනෝ උපදේශන සේවා ලබා ගැනීම ඉතාම වැදගත් දෙයක් බව ආචාර්ය පෙට්‍රා වේල් පවසනවා.
Support can make all the difference. Many people do find strength in talking to a fertility counselor. They can also join peers and support groups. Importantly, their fertility journey does not have to be a solo experience.
මදසරුභාවය වර්තමානයේ ලෝක පුරා බොහෝ විට දකින්නට ලැබෙන තත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්වය සෑම ජන සමාජයකම වගේම අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ සඳහා IVF වගේ ක්‍රමවේද භාවිතා කරන එක ඒ සඳහා හොඳ විසඳුමක් වෙන්න පුළුවන්.
It's experienced by every aspect of our society and every culture and every ethnicity. And the right to have a family is a fundamental right. And somebody's desire to pursue that right should be encouraged and supported.
දරුවකු ලැබීම පවුලක් ගොඩනගා ගැනීම කියන්නේ මිනිසුන්ට තියෙන මූලික අයිතිවාසිකමක්. ඉතින් ඒ සඳහා අවස්ථාව උදා කර දීම සමාජයක් විදිහට අපේ වගකීමක්ද වෙනවා.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.